හුස්ම ඇතුල් වෙන පිට වෙන හරියට අවධානය යොමු කරගන්න. දැන් මේක අර සක්මනේදී කළාට වඩා වෙනස්. සක්මනේදී අපි මුළු ශරීරයේම හුස්ම නිසා දැනෙන ඕන තැනක් බැලුවා. මෙතෙන්දී එහෙම නෙමෙයි. Taman එක තැනක් තෝරගන්නවා. හුස්ම අඳුරගන්න පුළුවන් එක තැනක් තෝරගන්න. සාමාන්‍ය මේ ඇතුල් වෙන පිට වෙන හරිය දැනෙනවා වැඩි. එතකොට මේ වගේ තැනකට අවධානය යොමු කරගෙන එතන සිද්ධ වෙන දේ දිහා බලා ඉන්න. ඒ හරහා හුස්ම ඉහළ යන ගතිය දැනෙනවා නම් එතෙන්ට ඒ දිහා බලා ඉන්න අවධානය තියාගෙන ඉන්න. ඒ හරහා හුස්ම පහළ යන ගතිය ඒ බවත් දන්න. ආයේ ඉහළ යන ගතිය පහළ යන ගතිය ඉහළ යන ගතිය පහළ යන ගතිය එතෙන්ට අවධානය තියෙනවා. ඒ අතරේ වටපිටාවේ සද්ද ඇහි ඒක ප්‍රශ්නයක් නෑ. තමන්ගේ අවධානේ මේ හුස්ම ඇතුල් වෙන ගතිය පිට වෙන ගතිය ඇතුල් වෙන ගතිය පිට වෙන ගතිය එතෙන්ට සිහිය තියාගන්න. එතකොට ඒ දැනෙන ස්වභාවය දන්නවා. මේකෙදි එක තැනක විතරයි හුස්ම දිගේ හිත ගෙනියන්නේ. ඊළඟට හුස්ම පාලනය කරන්නත් එපා. මේ දැනෙන්නේ නැහැ කියලා හයියෙන් ගන්න යන්න එපා. තියෙන හුස්ම නිසා ඒ සියුම් දැනීම් තියෙන්නේ. ඒ දිහා බලයින්. හුස්ම ඉහළ යන ස්වභාවයක් දන්නවා. පහළ යනකොට දැනෙන ස්වභාවයක් දන්නවා. ආයේ ඉහළ යනකොට දැනෙන ස්වභාවය දන්නවා. පහළ යනකොට දැනෙන ස්වභාවය දන්නවා. එතෙන්ට අවධානය යොමු කරගන්න. බොහොම සියුම් දැනීම් වෙන්න පුළුවන්. ඒකට කමන්නේ ඒ යාන්තම් දැනෙන ගතියක් දන්නවා. ඒ හරහා ඉහළ යනකොට තියෙන දැනීම් ස්වභාවය දන්නවා. ඒ හරහා පහළ යනකොට තියෙන දැනීම් ස්වභාවය දන්නවා. එතෙන්ට අවධානය යොමු කරගන්න. හුස්ම ඉහළ යනකොට දැනෙන ගතිය පහළ යනකොට දැනෙන ගතිය ඒ දැනෙන ගතිය දිහායි බලා ඉන්නේ. වෙන මොකුත් හිතන්න ඕනේ නැහැ. දැනෙන ගතියට තමන්ගේ සිහිය පිහිටව ගන්න. දැනෙන බව දන්නවා. එච්චරයි. ඒ මොකද්ද මොන වගේද විස්තර අවශ්‍ය නැහැ. දැනෙන ගතියට අවධානය තියාගෙන ඉන්න. ඒකට ඉහළ යනකොට තියෙන ගතිය පහළ යනකොට තියෙන ගතිය එතෙන්ට සිහිය තියාගන්න. එහෙ මෙහෙ යනකොට ආයේ ආයේ හුස්ම මතක් කරන්න. ඉහළ යනකොට දැනෙන ගතිය පහළ යනකොට දැනෙන ගතිය එතෙන්ට අවධානය තියාගන්න. මොනවාද සියුම් දැනීම් ටිකක් තියෙනවා එතෙන්ට සිහිය තියෙනවා. දැනෙන බව දන්නවා. මෙතන අවධානය තියෙනවා. දෙයිලිය සද්දයක් ඇහෙනකොට මොනවා හරි දැනගත්තා නම් ඒ ගැන හිතන්න පුළුවන් ආයතන ටික වෙන් කරලා. සද්දයක් ඇහෙන නිසා නම් යම් දෙයක් දැනගත්තේ මොන ආයතන හරහද? සද්දය ඇහුනේ කණෙන්. ඒකට අදාළ රූපේ ගැන කිව්වේ හිතෙන්. ඒකට සෝත ආයතනයයි මන ආයතනයයි. සෝතායතනෙන් සද්ද සංඥාව දුන්නා, මන ආයතනෙන් ඒක ගැන හිතුවා. සෝතායතනෙන් සද්ද සංඥාව දුන්නා, සද්ද සංඥාවේ රූප නැහැ. මන ආයතනෙන් ඒකේ විස්තර ටික දුන්නා, ඔය මොකද්ද, ඔය සද්ද එන්නේ මොකෙන්ද. එතකොට මන ආයතනෙන් කියපු ටික කියන්නේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා විතරයි. හිතෙන් හදපු දේ හිත දැනගත්තා නම් ඒක එළියේ තියෙන්න පුළුවන්ද? හිත ඇතුලේ වැඩක්ද? ඒක හිත ඇතුලේ වැඩක්. ඒක බාහිරයට සම්බන්ධයක් නැහැ. අපි මොනවා හිතුවත් ඒක බාහිරේ තියෙන්න බෑ. ඒක හිත ඇතුලේ වැඩක්. එහෙනම් මන ධම්ම මනෝ විඥාන කියන්නේ සිත ඇතුලේ දෙයක්. ඒක එළියට සම්බන්ධයි. එළියේ තියෙන දෙයක් කියලා විශ්වාස කළේ අපේ මෝඩකමට, ඇත්ත නොදන්නකමට. හිතෙන් හදපු දේ හිත දැනගත්තා. කනෙන් සද්ද සංඥාව අරන් දුන්නා, සද්ද සංඥාවේ රූප නැහැ. හිතෙන් ඔය ගැන හිතනකොට හිතෙන් හදපු රූපේ හිත දැනගත්තා. ඒක එළියේ තියෙන්න බෑ. ඒක හිත ඇතුලේ වැඩක්. එළියේ තියනවා කිව්වේ අපේ පරණ පුරුද්දට, ලෝකෙට අයිති පුරුද්දට. ඒකට අපි ඇත්ත පෙන්නනවා. හිතෙන් හදපු දේ හිත දැනගත්තා. හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒක හීනයක් දැක්කා වගේ වැඩක්. ඒක එළියේ තියෙන දෙයක් නෙවෙයි. ආයේ හුස්මට අවධානය යොමු කරන්න. ඇතුල් වෙනකොට දැනෙන ගතිය, පිට වෙනකොට දැනෙන ගතිය. ඇතුල් වෙන ස්වභාවයේදී දැනෙන විදිහ, පිට වෙන ස්වභාවයේදී තියෙන දැනීම් ටික එදිහා බලා ඉන්න. ෆෑන් එකේ සද්දයක් ඇහෙනවා, කුරුල්ලෝ කෑ ගහනවා ඇහෙනවා වෙන්න පුළුවන්. ඇහුනේ සද්දේ, සද්ද සංඥා වරන් දුන්නේ සෝතායතනෙන්. සද්ද සංඥාවේ රූප නැහැ. මේක ෆෑන් එකක්ද කුරුල්ලෙක්ද කියලා කිව්වේ මන ආයතනෙන්. මන ආයතනෙන් මනසෙන් හදපු දේ මනසෙන් දැනගත්තා. ඒක හිත ඇතුලේ වැඩක්. ඒක එළියේ තියෙනවා කියලා පැනෙව්වේ අපේ මෝඩකමට. හිතෙන් හදපු දේ හිත දැනගත්තා. විරූපමය ගතිය හිතෙන් හදපු දේ හිත දැනගත්තා. සද්ද සංඥාවේ රූප නැහැ. සද්ද සංඥාවට අනුව හිතන්න ගිහිල්ලා තමයි රූප ගැන දැනගත්තේ. එහෙනම් හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඕක එළියේ තියෙනවා කියලා බාරගත්තේ පරණ පුරුද්දට, අවිද්‍යාවට, මෝඩකමට. ඇත්ත ඇති හැටි තමයි සද්ද සංඥාව ගැන හිතුව. හිතනකොට හිතෙන් හදපු දේ හිත දැනගත්තා. හිතෙන් හදපු දේ හිත දැනගත්තා නම් ඒක හිත ඇතුලේ වැඩක්. ඒක එළියේ තියනවා කිව්වේ මෝඩකමට, අවිද්‍යාවට. ආපහු හුස්ම දිහා බලා ඉන්න දැනෙන ගති. ඉහළ යන ස්වභාවයේ දැනෙන ගති, පහළ යන ස්වභාවයේ දැනෙන ගති. අතර ශරීරයේ මොනවා හරි දැනෙනවා නම්, කකුල රිදෙනවා දැනෙනවා නම්, ඒකෙත් ආයතන වෙන් කරන්න. මොන ආයතන හරහද ඕක දැනගත්තේ? කාය ආයතනයයි මන ආයතනයයි. කාය ආයතනයට පුළුවන් මොකද්ද? දැනෙන ගතියක් දෙන්න. දැනෙන ස්වභාවය විතරයි. දැනෙන ස්වභාවයේ රූප නැහැ. ඒකට ඒ දැනෙන ස්වභාවය ගැන හිතන්න ගිහිල්ලා තමයි ඔය කකුල රිදෙනවා කියලා කිව්වේ හිත. කකුලේ රූපයක් හැදුවේ හිත. දැනෙන ගතිය කාය ආයතනෙන් දීපු දැනෙන ගතිය තැනක්වත් දෙයක්වත් නැහැ. ඒ මොකද්ද කියලා හිතන්න ගිහින් තමයි ආ කකුල රිදෙනවා. කකුල කියන එක හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒක අල්ලලා බලන්න පුළුවන් දෙයක් නෙවෙයි. හිතෙන් හදන දේ හිත ඇතුලේ වැඩක්. අල්ලලා බලන්න පුළුවන් ශරීරේ කොටසක් කළේ අපේ මෝඩකමට. හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියලා නුවණ නැතිකමට. බාහිර දෙයක් තැනෙවි මෝඩකමට, පරණ පුරුද්දට. ඇත්ත ඇති හැටි තමයි දැනෙන ස්වභාවය ගැන හිතන්න ගිහින් හිතෙන් හදලා දීපු දේ හිත දැනගත්තා. හොඳයි දැන් හිත සාමාන්‍ය තත්ත්වයට ගන්න සමාධියෙන් එළියට එන්න කියලා හිතලා හිමීට ඇස් වරින්න පුළුවන්.
පයවෙනි පොතන ලැබුණායට ලබා ගන්න පුළුවන්.
ගොඩක් අයට ලැබිලා ඇති, ලැබිලා නැති අයට අරගන්න පුළුවන් මගේ 6 වෙනි පොත. තියෙන්නේ කායනුපස්සනාව වඩ නැහැටි. දැන් අපි කළේ කායනුපස්සනාව. ආනාපාන සතියේ ඉන්න ගමන් කිව්වා බාහිර රූපය හැදෙන හැටිත් බලන්න, අභ්‍යන්තර රූපය හැදෙන හැටිත් බලන්න කියලා. දැන් ප්‍රශ්න තියෙනා නම් පුළුවන් සාකච්ඡා කරන්න. ඊට තමන් පැහැදිලිව තේරුම් ගන්න ඕන අපි උදේ කරපු කායනුපස්සනාව දෙතිස්කුණුප භාවනාවේයි දැන් මේ මොහොතේ කරපු කායනුපස්සනාවේ ලොකු වෙනසක් තියෙනවා. එසේ මෙසේ වෙනසක් නෙමෙයි, ලෞකික ඉඳන් ලෝකෝත්තර දර්ශනයට පත් වෙන වෙනසක් තියෙනවා. මගේ තේරුම් ගන්න පුළුවන්ද? මේ අපි උදේ දෙතිස්කුණුප භාවනාව කරද්දි කොහොමද කළේ? කෙස්ලොම්නිය දත් සම්මස්නහර කොටස් ටික වෙන් කළා. ඒවා ඉස්සරහින් තිබ්බා. ඊළඟට ඔන්න කෙස් ගැන මෙනෙහි කළා නේද? මේ කෙස් පිළිකුලයි, දුගඳයි, අසුබයි, අසාරයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එතෙන්දී එතකොට කෙස් කියලා දෙයක් තියෙනවා. ඒකේ ස්වභාවය මේ වගේ. මොනවාද ස්වභාවය? බොහොම පිළිකුලයි, දුගඳයි, අසුබයි, අසාරයි. ඒ වගේම ඔක වෙනස් වෙනවා, අනිත්‍යයි. ඒ හින්දා අපව දුකටපත් වෙනවා. ඒක අපිට නවත්තන්න විදිහකුත් නැහැ. ඒ හින්දා අනාත්මයි, පාලනය කරන්න බෑ. නේද? ඒක ඒ වගේ අපි මේ හැම කොටසටම බැලුවා නේද? කෙස්ලොම් නියද සම්මස්නහර මේ ශාරීරිය හැදිලා තියෙන හැම කොටසටම බලනවා. ඝන ද්‍රව්‍ය වලට, දියර ජාති වලට. ඒකේ ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. ඒ හින්දා තමයි මම ඒක හැමදාම වඩන්න කිව්වේ. එතකොට ඒකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ භාවනාවෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ඇයි ඒ භාවනාව වඩන්න කිව්වේ? නීවරණේ යටපත් කරන්න. මොන නීවරණේද? ප්‍රධාන වශයෙන් කාමච්ඡන්දේ, ඇලීම. ශරීරයට අපි ගොඩක් ඇලිලා ඉන්නේ. අන්න ඒ ගතිය ටිකක් අඩු කරගන්න පුළුවන් අසුභ සංඥා වැඩිම තුලින්. හරි. දැන් ඒ වඩන කෙනා ශරීරේ තියෙන බවත් පිළිගන්නවා නේද? ඒකේ තියෙන ලක්ෂණ ටිකනේ. ඒක එක කොටස තියෙන බව පිළිගන්නේ, කෙස් තියෙන බව පිළිගන්නවා. කෙස්වල ස්වභාවය මේකයි. පිළිකුලයි, ගඳ ගහනවා, මැස්සෝ වහනවා, දුගඳ හමනවා, ඔය කෙස් වෙනස් වෙලා යනවා, අනිත්‍යයි. ඒ වගේ අපි දුකටපත් කරනවා. අපිට ඕක පාලනය කරන්න බෑ නේද? දැන් ඕක වඩන කෙනාට බාහිර දෙයක් තියනවද නැද්ද? තියනවා. රූපයක් තියනවා නේද? කෙස් කියලා රූපයක් තියනවා. ඒක ගැන නෙමෙයි කරන්නේ නේද? එතකොට ඒකේ ස්වභාවය දැනගන්න කෙනෙක් ඉන්නවද නැද්ද? ඉන්නවා. කවුද ඔය පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි කියලා දැනගන්නේ? මම. දැන් පේනවද ඒක ලෝකෙට අයිති කියලා? එහෙම නැත්නම් කෙස් වෙනස් වෙනවා, අනිත්‍යයි. ඒ වෙනස් වෙන කෙස් ගොඩක් තියෙන්නේ කියලා දැනගන්නේ කවුද? මම. වෙනස් වෙන කෙස් ටිකකුත් තියෙනවා, ඒ බව දැනගන්න මමත් ඉන්නවා. ඔබට තේරුම් ගන්න ඕන ඕක ලෝකෙට අයිති කෙලෙස් අඩු කරන භාවනාවක්. ඔබට අපි කියනවා පූර්ව ප්‍රතිපදාව, එහෙම නැත්නම් ආදි බ්‍රහ්මචර්යාව. ඒක අවශ්‍යයි. ඇයි? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නීවරණ යටපත් වුණ මනසපයි ධම දකින්න පුළුවන්. එහෙනම් නීවරණ යටපත් කර ගැනීමේ උපක්‍රමය අවශ්‍යයි. ඒක අනිවාර්යෙන් වඩන්න ඕන. එහෙනම් ওই දෙතිස් කුණප භාවනාව වඩන්න ඕන. නේද? ඊළඟට දැන් මේ ආනාපාන සතිය කරද්දි මොකද්ද ඉස්සෙල්ලම කළේ? හුස්ම ඇතුල් වෙන පිට වෙන හරියට සිහිය පිහිටෙව්වා. එතකොට ඒ හරහා ඉහළ යන ස්වභාවයේ දැනෙන ගති දන්නවා, පහළ යන ස්වභාවයේ දැනෙන ගති දන්නවා. එතකොට එතෙන්ට සිහිය පිහිටනකම් බලා ඉන්න කිව්වා. හිත එමේ දුවනකොට ආයි ගේන්න. නේද? දැන් එහෙම කරනකොට මොකද වෙන්නේ? හුස්මටම අවධානය පිහිටුවාම මොකද්ද වෙලා තියෙන්නේ? නීවරණ වලට මොකද වෙලා තියෙන්නේ? යටපත් වෙලා. හුස්මටම අවධානය තියෙනකොට නීවරණ ටික යටපත් වෙලා. ඒ කියන්නේ නීවරණ යටපත් වුණ මනස. ඔකට කියනවා අපි සමාධිමත් හිත කියලා. මේ භාවනා අරමුණේම හිත තියෙනවා. ඒ කියන්නේ නීවරණ යටපත් වුණ මනස කියන්නේ ඔන්න දැන් දහම දකින්න සුදුසු මනස. නේද? කලබල හිතෙන් ධර්ම දකින්න අමාරුයි. එහෙම ඉන්න ගමන් මං කිව්වා ඔන්න දැන් අපිට ඇහෙනවා මොනවා හරි ශබ්දයක්, එළියේ දෙයක් ගැන දැනගන්නවා නේද? මොනවද ඇහෙන්නේ? ෆෑන් එකේ ශබ්දය ඇහෙනවා නේද? දැන් හිතෙනවා අර ෆෑන් එක කැඩිලා ඕකේ මොකද්ද ලෙඩක් තියෙනවා, ඒකයි ඔය ශබ්දය ඇහෙන්නේ. යට ඉන්න අයට හිතෙනවද දන්නේ ඕක කඩාවැටෙයි මගේ ඔළුවට කියලා? කඩාවැටෙන්න පුළුවන් ආ. එහෙනම් ඕක යට වාඩි වෙන්න එපා. මං කියන්නේ ඔය ෆෑන් එක දාන්නත් එපා කියලා. ඈ ඉතින් නෑ දැන් ඉන්න, දැන් මේක අහගන්න. ඒක වෙන වෙලාවක කරන්න ඕන දෙයක්. දැන් ඕක ආනාපාන සතිය කරද්දි ඔන්න මතක් වෙනවා. ඈ මේ ෆෑන් එකේ සද්ද එනවා, අර ෆෑන් එකේ නම් සද්ද නෑ, මේක මොකක් හරි ලෙඩක් තියෙනවා නේද? මම හුස්ම ගැන බලා හිටියට ඌවත් හිතෙනවා. අන්න දැන් බලන්න ඕන ඔය ටික දැනගත්තේ කොහමද? සද්ද ඇහුණා හින්දා නේද? සද්ද ඇහුණ නැත්නම් දැනගනීද? නෑ. එහෙනම් ඒ ෆෑන් එක ගැන දැනගන්න මොන ආයතනද උදව් වුනේ? සෝත ආයතනෙන් සද්දය ඇහුණා. නෑ, සද්දෙ තියනවද ඔය විස්තර ටික? නෑ, ඒක සද්ද සංඥාවක් විතරයි. සද්ද සංඥාවේ රූප නෑ නේද? රූප ටික හැදුවේ කවුද? මන ආයතනේ. අන්න ඕ දෙක හොඳට වෙන් කරගන්න දක්ෂ වෙන්න ඕන. ඒක කරන්න පුළුවන් ආයතන පිරිසිඳ දකින්න කෙනාට. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ඇත්ත දකින්න නම් ආයතන පිරිසිඳ දකින්න. දැන් අපි ආයතන දෙක වෙන් කරගන්නවා. ඔක දැනගත්තු මොනවාද? සෝත ආයතනෙයි මන ආයතනෙයි. ඊළඟට පිරිසිඳ දකින්නවා කියන්නේ ඒ ආයතනෙට කරන්න පුළුවන් මොකද්ද? සෝත ආයතනෙට කරන්න පුළුවන් මොකද්ද? සබ්ද සංඥාවක් කරන් දෙන එක. ඊට වඩා දෙයක් එයාට කරන්න පුළුවන්ද? බැ. ඔය මොන රූපද කියලා අඳුරගන්න සෝත ආයතනෙට පුළුවන්ද? බැ. එයාට පුළුවන් අර සබ්ද සංඥාවට වඩා මේ සබ්ද සංඥාව වෙනස් කියන එක විතරයි. හරි, සද්ද සංඥාව අරන් දුන්නා. දැන් අපි ওই සද්ද ගැන හිතනවා නේද? මේ මන ආයතනේ වැඩක්. මන ආයතනේ දැන් අර සද්ද සංඥාව ගැන හිතනවා. හිතනකොට එයාගේ පෙරසුර උදව් කරගන්නවා කලින් අද්දකීම් ටික. ඒකෙන් නේද ওই සද්දේ ෆෑන් එකක් කියලා කියන්නේ? ඔය ලෙඩ තියෙන ෆෑන් එකක් කියලා කියන්නේ පෙර ඇසුර නිසා. ඒ ටික කවුද කියන්නේ? මන ආයතනි. එහෙනම් මන ආයතනෙන් නේද මේ විස්තර ටික දැනගත්තේ. රූපයක් ගැන දැනගත්තේ. ෆෑන් එක කියන රූපයක් ගැන ඔය තට තුනක් තියෙන එකක්. ඕක මෙහෙමයි. ඕක කැරකෙනවා. කරන්ට් එකෙන් කැරකෙන්නේ. ඔය විස්තර ටික කවුද දෙන්නේ? මන ආයතන. එහෙනම් දැන් බලන්න ඔන්න මන ආයතනෙ පිරිසිඳ දකින්නකොට මන ආයතනෙට පුළුවන් ද එළිය දෙයක් ගැන කියන්න? බෑ. හිතෙන් හදපු දෙය හිත දැනගන්න. ඇහැට පේන එක නෙවෙයි දැන් දැනගන්නේ නේද? හිතෙන් කියන ටික හිත දැනගන්න. මන ධම්ම මනෝ විඥාන ධම්ම කියන්නේ මනසෙම නිර්මාණය. මොක හරියට හීනයක් දකිනවා වගේ නේද? අපි ඇස් දෙකක් පියාගෙනනේ ඔය හීනේ දකින්නේ. ඇහුණා පබ්බේ. දැන් ඔන්න වැඩ. නේද? එතකොට හිතෙන් අදන දේ හිත දැනගන්නවා කියන එක තමයි මන ආයතනේ කෘත්‍ය. මන ධම්ම මනෝ විඥාන. නේද? මන කියන්නේ හිත, ධම්ම කියන්නේ හිතෙන් සකස් කරපු දෙයක්. මනෝ විඥාන කියන්නේ හිත ඇතුලේ වැඩක්. මනස දැනුවත් වෙන ගතිය. ඔය තුනම හිත ඇතුලේ වැඩන්නේ නේද? ඔව්. එතකොට ඔන්න දැනගත්තා. ඔහොම ඔය සද්දෙන්නේ ෆෑන් එකකින්, ෆෑන් එක මේ වගේ ඔන්න විස්තර ටික දැන් හිත හදලා දෙනවා. එහෙනම් හිත හදපු දේ හිත දැනගත්තා. දැන් අපි විශ්වාස කළේ ඔක හිත ඇතුලේ වැඩක් කියලාද එළියේ තියෙන දෙයක් කියලාද? එළියේ තියෙන දෙයක්. එහෙනම් ඒක අපේ පරණ පුරුද්ද. ලෝකෙට ආйти පුරුද්ද. අපි ලෝකෙට අහු වුණා. බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ ආයතනවල සිහිය නුවණ පිහිටන්න. සිහියයි නුවණයි. නුවණ කියන්නේ සම්පජඤ්ඤය. සිහිය කියන්නේ සතිය. සතියෙන් විතරක් ධහම දකින්න බෑ. සති සම්පජඤ්ඤය. සම්පජඤ්ඤය තියෙන්නේ මේ ධහම අහලා දැනගත්තු කෙනාට. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ආයතන විදිහට ඕක බලන්න. ආයතන වැඩ කරන්නේ කොහොමද කියලා පිරිසිඳ දකින්න. එහෙම දකින්න කෙනාට පේනවා. එතකොට සෝතායතනෙන් සද්ද සංඥාව දුන්නා. මනායතනෙන් ඕක ගැන හිතුවා. එහෙනම් මනායතනෙන් හදපු දේ එළියේ තියෙන්න පුළුවන්ද? එළියේ තියනවා කියන්නේ මෝඩකමට. කවුරු වගේද? අර වතුරට එබෙන බල්ලා වගේ. නේද? මේ දැනගත්තු දේ එළියේ තියනවා කියන්නේ බල්ලා කරන්නේ ඕකනේ නේද? වතුර වලට එබිලා. පේන දේ කියන්නේ ඇහෙන් අරන් දෙන වර්ණ සංඥාව නැත්නම් රූප සංඥාව. සංඥාවක් විතරයි. සංඥාව ගැන හිතනවා නේද? හිතනකොට ඔන්න හිත කියනවා ඔහොම පේන්නේ නම් බල්ලෙක්. මන ධම්ම මනෝ විඥාන. එයාට එතන සිහිය නුවණ පිහිටන්නේ නැහැ. එයා හිතනවා ඔය දැනගත්තු දේ තියෙන්නේ එළියේ බාහිරේ. අපිත් දැන් ඕකම නේද කලේ? හිතෙන් හිතපු දේ හිතේ ඇතුලේ කියලා දකින්න සිහිය නුවණ නැහැ. පරණ පුරුද්ද තමයි ඔය එළියේ දේ දැනගත්තා. දැන් අපි සිහිය නුවණ පිහිටනකොට පේනවා එළියේ තියෙන ස්වභාවය කියන එක. අවිද්‍යාවෙන් හදපු දෙයක්, මෝඩකමට හදපු එකක්. මේ දැනගත්තේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා. මන ආයතනෙට ඔච්චරයි කරන්න පුළුවන්. අන්න මනසට සිහිය නුවණ පිහිටනවා. දැන් එළියේ රූපේ උපදින්නේ නැහැ. දැන් නුවණක් තියෙනවා. මනසෙන් හදපු දේ මනසෙන් දැනගත්තා. නේද? එහෙනම් බාහිර රූපේ උපද්දන්න තියෙන හේතු ටික දැන් නැති වෙනවා. අවිද්‍යාව මෝඩකම තියෙනකම් බාහිර රූපේ තියෙනවා. අවිද්‍යාව යෙදුන් නැත්තම් ඇත්ත ඇති හැටි පෙන්නකොට බාහිර රූපේ උපදින්නේ නැහැ. වතුරේ බල්ලෝ උපදින්නේ නැහැ. සිය නුවණ පිහිටනකොට. සිය නුවණ නැති තාක්කල් බාහිර රූප තියෙනවා. එතකොට ඒ අපි සසරේ ආපු විදිහ. දැන් ඔන්න මේ ෂණ සම්පත්තිය ලැබිලා Tamanta අවස්ථාව තියෙන අදහමක් අහන්න ලැබිලා ඔන්න ඔතන සිහිය නුවණ පිහිටන්න. ඒතර මනසෙන් හදපු දේ මනසෙන් දැනගත්තා. දැන් එළිය රූපවලට යනවද? නැහැ. ඒතකොට පේනවා මේ රූපය හිටින්නේ මෙන්න මේ හේතු යෙදුනොත්. හේතුව තමයි අවිද්‍යාවයි මුලාවයි. ආයතන ගැන සිහිය නුවණ නැහැ. සමුදේ. සමුදේ තියෙනකන් රූප තියෙනවා. සමුදේ නැති වුණොත් අවිද්‍යාව මෝඩකම නැති වුණොත් හිතෙන් අදපු දෙය හිත දැනගත්තා. ආයේ එළියේ රූප සම්බන්ධ කරන්න යන්නේ නැහැ නේ ඕකට. අන රූප නිරෝධය. දැන් ඉස්සලා උපාදාන කරපු රූපේ දැන් උපදින්නේ නැහැ. නිරෝධයි. ඉස්සලා බාරගත්තු රූපේ දැන් උපද්දවන්නේ නැහැ. ඇයි? මනසෙන් හදපු දෙය මනසෙන් දැනගත්තා. ඔබ කොහොමද එළියේ තියෙන්නේ නේද? අපි හිත ඇතුලේ වැඩන්නේ ඔබ. දැන් එළියේ රූප උපදිනවද? නෑ. උපදින්න හේතු නැති වෙනවා. එහෙනම් නිරෝධයි. උපදින්නේ නැහැ කියන්නේ නිරෝධයි. මෝඩකම තියනකම් එළියේ රූපේ උපදිනවා. මෝඩකම නැත්තම් උපදින්නේ නැහැ. මෝඩකම තියනකම් බල්ල වතුරේ බල්ලෝ හදනවා. මෝඩකම නැත්තම් වතුරේ බල්ලෝ උපදීද? නෑ, උපදින්නේ නැහැ. ඇතර බලන්න රූපයයි රූප සමුදයයි රූප නිරෝධයයි. ඕකටම තමයි කියන්නේ දුකයි දුක්ඛ සමුදයයි දුක්ඛ නිරෝධයයි. රූප උපාදානයේ දුක ගැන රූපේ බාර ගැනීම රූපේ බැස ගැනීම එහෙම්මමයි කියලා දැඩිව අර ගැනීම. ඒත් ඒක තියනකන් දුක. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඒත් පංච උපාදානස්කන්ධේ රූප උපාදානය තියනවා කියන්නේ ওই පහම තියෙනවා. ඒක දුක. ඒක හටගත්තේ කොහොමද? මේ ආයතන මුලාව නිසා. අපි ආයතන වලට සිහිය නුවණ පිහිටියොත් අන සමුදය දුරු වෙනවා. රූප හදන්න දුක හදන්න තිබුණ සමුදය දැන් දුරු වෙන්නේ. මෙතන සිය නුවණ පිහිටනකොට හිතෙන් අදපු දේ හිත දැනගත්තා. දැන් එළියේ රූප පනවයිද? නෑ. අන නිරෝධය. හරි. දැන් ඕක හිතට පෙන්නනවා කියන්නේ වැඩෙන්නේ මොකද්ද? මාර්ගය. ලෝකෙන් එතර වෙන මාර්ගය තමයි ඒ වඩන්නේ. වෙනද රූපෙට අහු වෙලා අපි දුක් වින්දා දැන් රූප උපදන්නේ නැහැ. රූප ලෝකෙන් එතර වෙනවා. ලෝකෙන් එතර වෙනවා. දැන් ඕක තමා තුලින්ද එළියෙන්ද දැක්කේ? හිත තියෙන්නේ තමා තුලනේ. දැන් බාහිර රූපේ අරන් අපි ඕක කඩලා බිඳලා බැලුවේ නැහැ. ආ ෆෑන් එකක් තියෙන ඕක වෙනස් වෙනවා. ඕක අනිත්‍යයි දුකයි අනාත්මයි එහෙමද දැන් බැලුවේ? නැහැ. දැන් බැලුවේ රූපය මොකද්ද? රූපය ෆෑන් එක. රූපේ හටගත්තේ කොහොමද? රූප සමුදය. මේ තමා තුල මේ ආයතනේ මන ආයතනේ. නේද? මේ සමුදය තියෙනව නම් ඕක තියෙනවා. මේ සමුදය නැත්තම් හටගන්නේ. ඔන්න ඕක කියන බුදුරජාණන් වහන්සේ ආර්ය දර්ශනයේ තියෙන අනිත්‍ය ලෝකෝත්තර ලෝකෙන් එතර වීම සඳහා අනිත්‍ය බැලීම. මොකද්ද? ඉති රූපං ඉති රූපස්ස සමුදය වූ ඉති රූපස්ස අත්තංගම. දැන් බලන්න ඒක අර එළියේ තියෙන රූපේ අනිත්‍ය අනිත්‍යයි කියන කතාවක් නෙවෙයි මේ කියන්නේ. අනිත්‍ය සංඥාව වඩන්න විදිහ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. රූපේ අනිත්‍ය වඩන්නේ මෙහෙමයි. ඉති රූපං මෙන්න මේකයි රූපේ. ෆෑන් එක තමයි රූපේ. ඊළඟට බලන්න කියනවා ඉති රූපස්ස සමුදය. ඔය එක හටගත්තේ කොහොමද? හටගත්තේ කොහොමද කියලා බලන්න අපි දැන් ආයතන විදිහට බලන්න දක්ෂයි. දහම අහලා දැනගෙන තියෙනවා. එතකොට අපි දන්නවා සෝත ආයතනෙන් සද්දයක් දුන්නා. සද්ද සංඥාවට අනුව මන ආයතනේ හිතුවා. හිතනකොට මනසෙන් අර පෙර අද්දකීමුත් එක්ක මනසෙන් අදපු දේ මනසෙන් දැනගත්තා. ඒක හිත ඇතුලේ වැඩ. අපේ මෝඩකමට තමයි ඔය හිතපු දැනගත්තු දේ එළියේ තියෙනවා කියලා බාහිරෙන් තියන්නේ. වතුරට එබෙන බල්ලා වගේ. එහෙනම් මේ මෝඩකම යෙදුන් නැත්නම් ඒ කියන්නේ අපේ සීය නුවණ මෙතන පිහිටියානම් සමුදය යෙදෙන්නේ නැහැ. මොනවාට සමුදයද? රූප හදන්න තියෙන සමුදය. බාහිරේ රූප හදන්න තියෙන සමුදය. සමුදය නැත්නම් රූප හැදෙන්නේ නැහැ, උපදින්නේ නැහැ. ඒකට කියනවා නිරෝධය. උපදින් නැති එකට කියනවා නිරෝධය. එහෙනම් දැන් මේක හිතට පෙන්නනවා කියන්නේ වඩන්නේ මොකද්ද? මාර්ගය, නිරෝධ කරන මාර්ගය. හරි. රූප නිරෝධ කරන මාර්ගය කිව්වත්, ලෝක නිරෝධ කරන මාර්ගය කිව්වත්, දුක නිරෝධ කරන මාර්ගය කිව්වත් ඔය තුනම එකයි. ඔකටම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. හරි. දැන් පේනවාද ඔය වඩන අනිච්ච සංඥාවෙන් අපේ සියලු කෙලෙස් දුරු වෙන පැත්තකට යන්නේ? දැන් තියනවාද එළිය රූපයක් තියනවා කියලා දැනගත්තු මම ඉන්නවද? එළිය රූපේ වෙනස් වෙනවා කියලා දැනගත්තු මම ඉන්නවද? රූපෙ පිහිටියේ නැත්තම් හිතෙන් හදපු දේ හිත දැනගත්තා. දැන් බාහිරයක් පනවලා නැහැ. දැන් එළියේ දෙයක් දැනගන්න මෙහෙ මම ඉන්න කතාවක් කියදෙනවද දැන්? නැහැ. එතකොට මොකද්ද ඔය දුරු වෙන්නේ? සක්කාය දිට්ඨිය. නේද? දැන් එළියේ රූපයක් තිබුණත් රූපය නිසා මම පිහිටන්න පුළුවන්. එළිය රූපේ ඉපදුන්නේ නැත්තම් තා ඒක දැනගන්න මට මාව කියලා කතාවක් නැහැ. රූපෙත් ඉපදිලා නැත්තම් නේද? ඒ ඔය විදිහට තමයි අපි බාහිර රූප ගැන බලන්නේ. බහිද්දාවා කායේ කායනුපස්සී විහෙරති. ඈ කායනුපස්සනායි කියනවා බහිද්ද රූප ගැන හොඳට සිහිය නුවණ පිහිටන්න. ඊළඟට කියනවා අජ්ජත් රූප ගැන සිහිය නුවණ පිහිටන්න. අජ්ජත් රූප ගැන සිහිය නුවණ පිහිටන්නේ කොහොමද? අජ්ජත් රූප කියන්නේ මොකද්ද? ශරීරය. අජ්ජත් රූප කියන්නේ ශරීරය නේද? දැන් ඔන්න ශරීරය මොකද්ද දැනගන්නේ? කකුල රිදෙනවා. දැන් අජ්ජත් ශරීරය ගැනනේ. ඔන්න ඉති රූපං. ආ දැන් කකුල කියලා රූපයක් තියෙනවා. රිදෙන්න කකුලක් තියෙනවා නේද? ඒ කකුල අල්ලන්න පුළුවන්. කකුල දිග ඇරියොත් රිදීම නැති වෙනවා. ඔක්කොම විස්තර ටික තියෙනවා. දැන් ඔක ලෝකෙට අයිති දැක්මද ඇත්ත ඇති හැටි දැක්මද? මුලින්ම ඒකත් බලන්න ඕන. ලෝකෙට අයිති දැක්ම නේද? ඇයි ලෝකෙට අයිති දැක්ම කියන්නේ? සාමාන්‍ය ලෝකයා දකින විදිහ. මමත් ඔය විදිහට හිතන්නේ, මුස්ලිම් එක්කෙනත් ඔය විදිහට හිතන්නේ නේද? කකුලක් තියෙනවා, ඔක රිදෙනවා. රිදෙන්නේ එක්ක මේ පොළොවට ගැටිලා තියෙන හින්දා තද වෙලා රිදෙනවා. ඕක දැනගන්න දහමක් ඕනද? නැහැ. හරි. කකුල තියෙනවා, ඔය කකුල රිදෙනවා කියලා දැනගන්න දහමක් ඕනේ නැහැ. ඕන කෙනෙක් දන බල්ලෙක් වුණත් දන්න. නේද? ඔය ඉරියව්ව වෙනස් කළොත් ඔය රිදුම නැති වෙනවා කියන එකත් දන්නවා. බල්ලෙක් වුණත් දන්න. තිරිසන්සතෙක් වුණත් දන්න. එහෙනම් ඒක ලෝකෙට අයිති දැක්මද, ලෝකෝත්තර දැක්මද? ලෝකෙට අයිති දැක්ම. දැන් අපි දහම උදව් කරගන්නේ ලෝකෙන් එතර වෙන්න නේද? බුදු දහම ඉගෙන ගන්න. ඒකට ඇත්ත ඇති හැටි දකින්න ඕන. ඇත්ත ඇති හැටි දකින්න නම් අපිට බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙනවා විදිහක්. මොකද්ද විදිහ? ආයතන ගැන බලන්න. දැන් ඕක දැනගත්තේ මොන ආයතන වලින්ද? දැන් බලනවා. මොන ආයතනද උදව් වුණේ ওই කකුල රිදෙනවා කියලා දැනගන්න? කාය ආයතනෙන් මොනවද දැනෙන්න ඕනේ? දැනුන්නේ නැත්තම් දන්නේ නැහැ නේ. කාය ආයතනෙන් දැනිලා තියෙනවා. ඈ පස්සපච්ච වේදනා, කාය ස්පර්ශ, දැනීමක්. දැනීම කියන තැන කකුලක් තියෙනවද? රූපයක් නැහැ. දැනෙන ස්වභාවයක් විතරයි. ඒකේ වර්ණයක්, ඇඩයක්, තැනක් ඈ වේමස්නහර මොකවත් නැහැ. දැනීමක්. හන්දට බලා හිටියත් ඒ දැනෙනවා, දැනෙන ගතියක්. එන ඔය දැනෙන්නේ කොහෙද කියලා කිව්වේ කවුද? කාය ආයතනේද මන ආයතනේද? මන ආයතන. ඒක දැනෙන ගතියට අනුව හිතනවා. හිතනකොට අපේ පෙර ඇසුර ගලාගෙන එනවා. රිදෙන්නේ කකුල. කකුල මේ වගේ. මෙන්න මේ හින්දා තමයි ඒ රිදෙන්නේ. ඕක වෙනස් කළොත්, ඉරියව්ව මේ විදියට වෙනස් කළොත් රිදීම නැති වෙයි. කවුද ඔය විස්තර ටික කියන්නේ? මන ආයතන. යන්න ඕක දකින්න දක්ෂ වෙන්න ඕන. දහම දන්න දකින්න කෙනාට ඒ හැකියාව එනවා. හරි. ඒක කාය ආයතනෙට අයිති වැඩක් නෙමෙයි, මන ආයතනෙට අයිති වැඩක්. ඊළඟට මන දැන් කාය ආයතනෙට පුළුවන් දැනීමක් දෙන්න විතරයි. දැනීමේ රූප නැහැ. රූප ටික හැදුවේ කවුද එතකොට? මන ආයතනෙ. මන ආයතනෙ හදනවා. අන්න කකුලක රූපයක් දැන් හිතට පේනවා. කකුල තියෙන හැටිත් පේනවා. නේද? පොළවේ ගැටිලා නම් ඒකත් පේනවා. කාටද පේන්නේ? ඇහැටද? ඇහැට නෙමෙයි පේන්නේ, ඇස් වහගෙන ඉන්නේ මනසට. මනසට පේන්නේ මොනවද? එළිය තියෙන ඒවාද, මනස හදලා දෙන ඒවාද? මනසට පේන්නේ මනස හදලා දෙන ඒවමයි. මනස හදලා දෙන ඒවට දෙන නම තමයි මන රූපද ධම්ම. මනසාදලා දෙන්නේ ධම්ම. ඒව තමයි මනස ආරමුණු කරන්නේ. මන ධම්ම. ඒක දැනගන්නේ කවුද? මනෝ විඥාන. මනසෙන් මහදෙන ධම්ම ටික දැනගන්නේ කවුද? මනෝ විඥාන. එතකොට ඕක චිත්තජෛතසික ගොඩක්, හිත ඇතුලේ ක්‍රියාවලියක් විතරයි. ඕක එළිය තියෙන රූපයක්ද? නෑ. නෑ. හිතට පේන කකුල එළිය තියෙන අල්ලන්න පුළුවන් එකක්ද? එහෙම කරන්නේ කවුද? අපේ තියෙන මෝඩකම මන ආයතනේ නෙමෙයි. හිතෙන් අද උදේ හිත දැනගෙන නෑ නෑ ඔය දැනගත්තේ මේ එළියේ තියෙන කකුල ඔක අල්ලන්න පුළුවන් කියලා කියන්නේ කවුද? ඒ හිත මෝඩකමට අවිද්‍යාවට ඇත්ත ඇති නොදන්නකමට. නෑ අර දකින බල්ලා ඉන්නේ වතුරේ. ඌ අල්ලන්න පුළුවන් බල්ලෙක් කියලා කියන්නේ කවුද? අවිද්‍යාව ඇත්ත ඇති හැටි නොදන්න මෝඩකම. ලෝකෙට අයිතිද? අපි යතන බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඇත්ත ඇති හැටි පෙන්නන්න. මොකද්ද දැන් ඇත්ත ඇති හැටි? හිතෙන් අදපු දේ හිත දැනගත්තා. හිතෙන් අදපු දේ අල්ලන්න පුළුවන් දෙයක්ද? බෑ. එහෙනම් අපේ මෝඩකමට නේද දැන් කකුලක් හැදුවේ? ශරීරයට අයිති කකුලක් හැදුවේ. යන බලන්න දැන් කකුල කියන එක ඉති රූපං ඒක සමුදය කොහෙද? මෙන්න මේ මන ආයතනේ ඇත්ත ඇති ඇති නොදන්නකම අවිද්‍යාව. නේද? මේ අවිද්‍යාව තියෙනකම් බාහිර රූපේ තියෙනවා. මේ අවිද්‍යාව දුරු වුණ දවසට අපිට දැන් මන ආයතනෙට සිහිය නුවණ පිහිටන දවසට හිතෙන් හදපු දේ හිත දැනගත්තා. හීනයක් දකිනවා. හීනෙන් දැකපු දේ එළියෙන් අල්ලන්න යනවද? අල්ලන්න යනවා හීනේ බව නොදන්න තාක්ක. ඇහැරුණා අන්න නුවණ පහළ වෙනවා. මෙච්චර වෙලා හීනයක් නේ දැක දැක හිටියේ. නේද? උඩට බාහිරෙන් හොයන්න යනවද හීනෙන් දැකපුවා? නෑ. අන්න ඔය අවදි වෙන්න නම් ප්‍රඥාව වඩා ගන්න ඕන. ප්‍රඥා ආලෝකේ පහළ කර ගන්න ඕන. ප්‍රඥාවෙන් බලන්නේ දැන්. මෙච්චර කල් බැලුවේ ලෝකෙට ඇවිති මෝඩකමයි. දැන් ප්‍රඥාවෙන් බලනකොට හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ආයේ බාහිර රූපයක් පනවයිද? නෑ. එතකොට ඔන්න ශරීරේ උපදීද? එතකොට ශරීරේ කොටසක් උපදීද? නෑ. ඉපැද්දුවේ මෝඩකමට කියලා පේනවා. හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියලා සිහිය නුවණ නැතිකමටයි බාහිර රූපේ බාරගත්තේ, ශරීර රූපේ බාරගත්තේ. එතකොට ශරීර රූපේ තියෙන්නේ කාටද? මෝඩකම තියෙන කෙනාට. මෝඩකම තියෙන කෙනාට ශරීර රූපේ තියෙන්නේ මෝඩකම තියෙන කෙනාට. පේනවද දැන්? දැන් ශරීරය උපදින්නේ එතකොට මෝඩකම මත, සමුදය මත, ආයතන ගැන සිහි නුවණ නැතිකම. නේද? ඉති රූපං ඉති රූපස්ස සමුදය. දැන් අපි අජ්ජත් රූපේ ගැන බලනවා. අජ්ජත් රූපේ කියන්නේ මෙන්න මේකයි. ඒක ඒකේ සමුදය මෙතන. කාය ස්පර්ශෙන් දැනුණ දැනීම ගැන මන ආයතනෙන් හිතනවා. හිතනකොට තමයි රූප ටික හැදුවේ. ඔය හැඩයක්, වර්ණයක් තියෙන තැනක් ඒකේ ගති ටිකක් දුන්නේ කවුද? මන ආයතනේ. මන ආයතනෙන් දෙන්නේ මනසෙන් හදන දේ මනස දැන ගන්න. ඕක එළිය රූපයකට සම්බන්ධ වෙන්න පුළුවන්ද? සම්බන්ධ කළේ අපේ තියෙන අවිද්‍යාවට, මෝඩකමට, ඇත්ත ඇති හැටි නොදන්නකමට. නේද? හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒක ආයේ අල්ලලා බලන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක හිත ඇතුලේ එකක්. තනිකර චිත්තචෛතසික ගොඩක්. චිත්තචෛතසික අල්ලන්න පුළුවන්ද? බෑ. අල්ලන්න පුළුවන් මට්ටමට පත්කලේ අපේ මෝඩකමට, සමුදේ. එහෙනම් සමුදේ තියෙනකන් රූපේ තියෙනවා, සමුදේ තියෙනකන් ශරීරේ තියෙනවා. සමුදේ නැති වුණොත් ශරීරේ හටගන්නේ, පිහිටන්නේ නැති වෙනවා නෙමෙයි. වතුරේ බල්ලා හටගත්තා ඌ නැති වෙලා යනවා නෙමෙයි. වතුරේ බල්ලා උපදින්නේ නැහැ මෝඩකම නැති වුණ දවසට. මගේ ශරීරේ හටගෙන නැති වුණා නෙවෙයි. මෝඩකම තියෙනා නම් ශරීරේ තියෙනවා. සියනවන පිහිටියා නම් උපදීද ශරීරේ? උපදින්නේ නැහැ. උපදින්න තියෙන හේතු ටික නැති වෙනවා. සමුදය නැති වුණොත් හටගන්නේ නැහැ. ඒකට කියනවා නිරෝධය කියලා. එදාට ලෝකෙන් එතෙර වෙනවා. එදාට කාටද මම කියන්නේ? ශරීරේ ඉපැද්දුවේ නැත්තම් මම කියන්න රූපයක් ඉතුරු වෙයිද? නැහැ. දැන් සක්කාය දිට්ඨියට මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය උපදින්න හේතු නැති වෙනවා.
එතකොට සත්‍යත් බහිද්දවත්
ආයෙත් දැන් ඔය අජ්ජත් එක කිව්වේ. ශරීරේ අජ්ජත් ශරීරේ
දෙපැත්ත දකින්න එක අජ්ජත්
පරිදි කිව්වේ. ශරීරේ තමන්ගේ ශරීරය ගැන බලනවා නම් අජ්ජත්. ශරීර ගැටුණ පොළව ගැන බලනවා නම් බහිද්ද. නැත්නම් අර එළියේ ෆෑන් එක ගැන බලනවා නම් බහිද්ද රූපේ.
මේ දෙක එකට බලනවා.
දැන් ওই ටික වෙන වෙනම කරනකොට දැන් ඔන්න ඊළඟට එනවා ආයතනකින් සංඥාවක් දුන්නා සංඥාය ගැන මනසෙන් හිතුවා මන ධම්ම මනෝ විඥාන ඔතන සියනුවන නැති හින්දානේ අර ෆෑන් එක හරි ශරීරේ හරි පැනෙව්වේ හිතෙන් හදපු දෙය හිත දැනගත්තා කියලා සියනුවන නැති තාක්කල් අපිට බාහිර රූපත් පනවනවා අජ්‍යත් රූපත් පනවනවා ඒකම සිද්ධියෙන් හිතෙන් හදපු දෙය හිත දැනගත්තා නම් අපිට අජ්‍යත් හරි බහිද්ද හරි කියලා බෙදන්න රූප පැනවෙයිද නෑ ඒතකොට දැන් දෙකම එකතරේ බලන්න පුළුවන් ඔතන හොඳට ප්‍රත්‍යක්ෂ වෙන මට්ටමට ආවහම ඉස්සෙල්ල වෙන වෙනම බලනවා ඉතින් ඕක හිතට පෙන්වන්න ඕන නෙමේ ඇත්ත නැත්ත අපේ මුලාව වැඩි ඔව් ඔව් අවිද්‍යාව තියෙනකන් රූප තියෙනවා අවිද්‍යාව නැත්තම් අවිද්‍යාව නැත්තම් රූප තියෙයිද අජ්‍යත් වේවා බහිද්ද වේවා දෙකම අවිද්‍යාව මතයි පැනෙවි අන්න අජ්‍යත් බහිද්ද එකට බලනවා මනසෙන් අදපු දෙයි මනසෙන් දැක්කා කියලා තියෙනවන නැති හින්දානේ ඔය ෆෑන් එක පැනෙව්වේ ශරීරේ පැනෙව්වේ. ඔක ආයේ අජ්‍යත්ත බහිද්ද වෙන් කරන්නේ පැනෙව්වොත් නේ. පැනෙව්වේ නැත්තම්. මදන් සීය නුවන පිහිටියන. ඔබ අජ්‍යත්තය බහිද්දය රූප පණවෙන්නේ නැහැ. ඒක පොදුවේ රූපයයි රූප සමුදයයි බලන්න පුළුවන්. ඒක අරක වෙන වෙනම ඉතින් දන්න රූපවලට බලබලා ඉන්නකොට උතෙන්ට එනවා. හිතෙන් අදපු දෙය හිත දැනගත්තා. ඔබ බාහිරයට දැම්මේ අර බල්ලගේ මානසිකත්වයට. කියන එක පේනවා ලෝකෙට අයිති මානසිකත්වයට. ඇත්ත ඇති හැටිනම් අන්න සයනවන පිහිටනකොට පේනවා. තමන් තුලින් අදපු දෙය තමන්ම දැනගෙන. දැන් ලෝකේ තියෙන්නේ එළියද තමන් තුලද? අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නුවානේ මේ ලෝකයයි ලෝක සමුදයයි ලෝක නිරෝධයයි මාර්ගයයි තියෙන්නේ මේ බඹයක් පමණ ශරීරය තුලනේ. එළියෙන් හොයලා ඕක දකින්න බැහැ කියලා පෙන්නුවානේ. මම කොච්චර ඇත්තද මේ කියලා Tamanta පේනවා. උඹක තමයි සම්මා දිට්ඨිය දැන්. මෙච්චර කල් ඉතින් එළිය රූපේ තියෙන රූපේ වෙනස් වෙනවා ඕක මේ ශරීරයේ කෙස්ලොම් නියදත් වලින් හැදිලා තිබුණේ කෙස්ලොම් නියදත් අතර මහා ධාතුයෙන් හැදිලා තිබුණේ රූප කලාප වලින් හැදිලා තිබුණේ ඕක චිත්තක්ෂණ දාතයි යති වෙනව නැති වෙනව වෙනස් වෙනව වෙනස් වෙනවා. ඔය බාහිරෙන්ද ලෝකෙ හෙව්වේ Taman තුලින්ද? බාහිරෙන් බුදුහාමුදුරුවෝ කිව්වේ කොහොමද ලෝකේ හොයන්නේ? තමා තුලින්. ඉතින් බුදුදහමේ පැත්තකටවත් ඇවිල්ලාද? ඇවිල්ලා නැහැ. ඒකයි ඒකට පූර්ව ප්‍රතිපදාව කියන්නේ ආදි භ්‍රමචර්යාව කියන්නේ. තත ඒ පූර්ව ප්‍රතිපදාවේ ආර්ය ප්‍රතිපදාවේ වෙනස පේනවා. ඔව්. විඳීම ගන්න පුළුවන් ඉස්සෙල්ලා කය බලන්නකො. විඳීම ගන්න හැටි තමයි දැන් කකුල රිදෙනවා කියන එක බැලුවා නේද? විඳීම පැත්තෙන් බැලුවට අපි බලන්නේ රූපේ. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස සත්තකම. හරි. වේදනානුපස්සනාවට යන්න කලින් කායනුපස්සනාව වඩන්න මේ රූපවලින් මිදෙනකම්. ඈ ශරීර රූපෙන් එතර වෙනකම් මේක හොඳට බලන්න. එතකොට අපෙන්ට ගිහිල්ලා ඉවරයි බය වෙන්න එපා. පහසුම දේ තමයි ආයතන වෙන් කරන්න මූලික ආයතනේ මන ආයතනේ. අච්චර හරි ලේසි වැඩක් තියෙන්නේ මේක. ඔව්. ඒ ඉතින් තමන් තේරුම් ගන්න මට්ටමට ප්‍රඥා මට්ටමට. ඔව් ඔව්. ඔව් බාහිර තියනකොට මුලාව. ඉතින් ප්‍රඥා මට්ටමට ඔබ තේරෙන්නේ ආ මේක වඩනකොට තමයි කොයි මට්ටමට තේරෙනවද කියලා. ඔව් සම්මාදිට්ඨිය පහළ වෙනව නෙමෙයි සම්මාදිට්ඨිය තියෙන කෙනාට ඕක කරත හැකි. බෑ නැති කෙනාට බෑ. ඔව් දැන් සම්මාදිට්ඨිය තියනවා කියන්නේ මාර්ගේ වැඩුණා නෙමෙයි. මාර්ගේ වඩන්න සුදුසුකම ලැබුවා. සම්මාදිට්ඨිය කියන්නේ පළවෙනි අංගනේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ. ආර්ය මාර්ගයට ඇතුල් වුණා. හරි? දැන් ඕක දැනගත්තු කෙනා මොකද කරන්නේ? දැන් ඔය අපි කලේ ආයෙ පෙන්නනවා මේ ඇත්ත. මොකද අපි තාම ඇත්ත මේ සාකච්ඡාවේදී දැනගත්තට සාමාන්‍ය ලෝකේ ඉන්නේ ලෝකෙට අහු වෙලා අර බල්ලගේ දෘෂ්ටි. ඇහෙන් දකින දේ එළියේ තියෙනවමයි. ඇහුණ දේ එළියේ රූපයක්මයි. ඒකෙන් තමයි සද්දේ ආවේ. ලෝකෙට අයිති දෘෂ්ටිය බලවත්. මොකද සංසාර පුරුද්ද බලවත්. හැබැයි දැන් දහමක් අහලා නුවණින් දැක්කා. ඒක එහෙම කිව්වට ඔතන මේ ආයතන දෙකේ ක්‍රියාකාරීත්වයක් නේද? සෝතායතනින් සද්ද සංඥා දුන්න. සද්ද සංඥායි රූප නැහැ. මන ආයතනින් තමයි රූප ගැන කිව්වේ. මනසෙන් කියපු එකනේ අපි මේ මෝඩකමට එළිය තියනවා කියලා තියෙන්නේ. සිය නුවණ නැති හින්දානේ. දැන් ඕක බලන්න නුවණක් ඇති වුණා. ඒ නුවණ සම්මාදිට්ඨිය. හැබැයි තාම ලෝකෙට අහු වෙන එක නැති වුණාද? නැහැ. අපේ කෙලෙස් බලවත්, පුරුද්ද බලවත්. එහෙනම් දැන් කරන්න වැඩක් තියෙනවා. ඔන්න දැන් සත්‍ය ඥාණයෙන් ඵල ලැබෙන්නේ නැහැ. සත්‍ය ඥාණි තියෙන කෙනා දන්නවා මෙන්න මේ විදිහට කළොත් නම් ඕක දෙවිලා යයි මිදෙන්න පුළුවන් වෙයි. දැන් මාර්ගය ගැන නුවණක් තියනවා දැන්. මේ විදිහට පෙන්නුවොත් අර කලින් හදපු ලෝකේ හදන එකක් නැහැ. නේද? වතුරේ බල්ලෝ හැදුවා වගේ ලෝකයක් හැදුවට ඇත්ත පෙන්නනකොට පෙන්නනකොට ඕක හදන එක නවත්තයි. ඇත්ත පෙන්වන්නේ නැති හින්දානේ ලෝකෙට අහුවෙන්නේ. එහෙනම් දැන් එයාට මාර්ගය ගැන දැන් ඥාණයක් තියෙනවා. කෘත්‍ය ඥාණය. එයාට තියෙනවා මේක පුරුදු කරන්න. එයා සිහිය විතරක් නෙමෙයි සිහිය නුවණ දෙකම යදනවා. සති සම්පජානකාරී හෝති. ඒකටයි වීරය කරන්නේ. ආතාපි සම්පජානෝ සති මා දැන්. අන්න සතිපට්ඨානේ වඩන්න පටන් ගන්නවා. සතිපට්ඨානේ වඩන්න පටන් ගන්නවා දැන්. මෙච්චරකල් ඕගොල්ලෝ ලෝකෙටයි සිහිය පිහිටීම කළේ. දැන් ලෝකෙන් එතර වෙන සතිපට්ඨානේ වඩන්න පටන් ගන්නවා. කායානුපස්සනාව වඩන්න පටන් ගන්නවා. කායානුපස්සනාව තියෙන්නේ මොකටද? කයෙන් එතර වෙන්න, නචකින්චි ලෝකේ උපාදීයති කියන මට්ටමට එන්න. තවත් උපාදාන කරන්න කයක් නැහැ, රූපයක් නැහැ කියන මට්ටමකට එන්න. හරි? දැන් තියෙන කය වෙනස් වෙනවා කිව්වට ඕක එන්නේ නැහැ. කය ඉපදුනේ කොහමද? සමුදය බලන්න. සමුදය දකින කෙනාට Nirodhe peena. ඒ තුන දන්න කෙනාට සම්මා දිට්ඨිය තියෙනවා. කල්පනා කරන කොට ගැට ගහලා නැහැ. කල්පනා නොකරන කොට නම් ගැට ගහලා. දැන් ඕක සිහිය නුවණ පිහිටන කොට මොකද වෙන්නේ? ගැටේ ගහනවද ගැටේ ලිහනවද? ගැටේ ලිහනවා. ඈ තේරෙනවද? සිහිය පිහිටන කොට නුවණත් එක්ක පිහිටන කොට සිහියෙන් දැනගන්නවා ගැටයක් ගහලා නුවණින් ගැටේ ලිහනවා. මේ හිත රූපයට ගැට ගහලානේ තියෙන්නේ දැන්. හිතේ ඇති වෙන දේ බාහිර රූපයකට ගැට ගහලානේ සම්බන්ධ කරලානේ. ඕක සසරේ පුරුද්ද. දැන් ආයතන ගැන සිහිය නුවණ පිහිටනකොට මොකද වෙන්නේ? ගැට ගහන්නේ නැහැ. හිතෙන් අදපු දේ කොහොමද එළිය තියෙන්නේ? මම ගැටේ ලිහනවා. තේරුණා? මම තමයි බහිද්ද ගැටේ ලිහන හැටි. අන්තෝජතා බහිජතා වේ බහිද්ද ගැටේ. හිත එළිය රූපෙට ගැට ගහලානේ තියෙන්නේ. මේ ඇති උනේ චිත්තචෛතසික ටිකක්. චිත්තචෛතසික තියෙන්නේ කොහෙද? හිත ඇතුලේ. ඒව අල්ලන්න පුළුවන් ඒවද? බෑ. අල්ලන්න පුළුවන් දෙයක් බවට පත් කළේ මෝඩකමට. අවිද්‍යාවට සමුදය. ඒතර දැන් සමුදය පෙන්නනවා. සමුදය පෙන්නන්න පෙන්නන්න දැන් ප්‍රඥාවෙන්නේ පෙන්නන්න. සමුදය යෙදෙන්නේ නැහැ. සමුදය යෙදුන් නැත්තම් ඵලය හටගන්නේ නැහැ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති යන පටිච්ච සමුප්පාදේ දැන් දකින්නේ. හරි? එතකොට පෙයි දැන් අර සක්කාය දිට්ඨියට හිටින්න පුළුවන්ද? ඔය විදිහට නිරෝධය දකින කෙනා, රූප උපද්දන් නැති කෙනා, ඒ සක්කාය දිට්ඨියට මොකද වෙන්නේ? රූපේ මුල් කරගෙන සක්කාය දිට්ඨියක් තිබුණා නම් රූප නිරෝධ වෙනකොට සක්කාය දිට්ඨිය ඉවරයි. එහෙනම් රූපේ මුල් කරගෙන හතර ආකාරයකට සක්කාය දිට්ඨියක් තිබුණා නම් ඕක පිහිටන්න බැරි වෙනවා. නචකෙන්චි ලෝකේ උපාදීයති වෙනකොට. මේ ලෝකේ උපාදාන කරන්න කිසිම දෙයක් නැති වෙනකොට උපාදාන කරපු දෙයින් හින්ද සක්කාය දිට්ඨියක් තිබුණා නම් ඕක පිහිටන්නේ නේද? දැන් බලන්න තියෙන රූපය අනිත්‍ය බැලීමයි මේ අනිත්‍ය බැලීමයි වෙනස. තියෙන රූපේ වෙනස් වෙනවා කියලා බලන එක ලෝකෙට අයිති. මොකද රූපෙකුත් තියෙනවා වෙනස් වෙන බව දැනගන්න කෙනෙකුත් ඉන්නවා. දැන් මොකද වෙන්නේ? රූපය කියන එකෙන් පටන් අරන් රූප සමුදය බලනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදය. රූපේ හටගත්තේ කොහමද? එහෙනම් මේ සමුදේ තියෙනකන් රූපේ තියෙනවා. මේ සමුදේ නැත්තම් රූපේ උපදින්නේ නැහැ, නිරෝධයි. ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඔන්න ඔය විදිහට රූපේ අනිච්ච සංඥාව වඩන කෙනාගේ කාමරාග දුරු වෙනවා, බහරාග දුරු වෙනවා. ඈ මේ සියල්ල දුරු වෙනවා මේ විදිහට බලන කෙනාගේ අනිච්ච සංඥා සූත්‍රය මේක දේශනා කරන බුදුරජාණන් වහන්සේ මේ විදිහට. අපි බලන්නේ කය ගැන. කය කියන්නේ පොදුවේ රූප. මේ රූප ගැන බලන්නේ ඉති රූපං. ඒ සමුදයේදීනේ ආයතන ගන්න. දැන් රූපය කියනකොට අර එළියේ තියෙන ගහ රූපය. අර එළියේ තියෙන ශරීර රූප. මේ තමන්ගේ තියෙන ශරීරය රූපය. ඉති රූපං. ඊළඟට බලනවා ඒ රූපේ හටගත්තේ කොහමද? ඔන්න දැන් ආයතන ටික හොයනවා. මොන තිස්සම ආයතන දෙකක් එයි. නෑ නෑ ඔක්කොම රූප. අවෝ. අවෝ මේ ආයතන පහම බලන්න ඕන. ඇහැ නිසත් රූප හදනවා, කන නිසත් රූප හදනවා, දිව නිසත් රූප හදනවා, නාසය නිසත් රූප හදනවා, කය නිසත් රූප හදනවා. ආයතන පහම බලන්න ඕන. සක්මනේදී මොනවද දැනිලා තියෙන්නේ? දැනීමක්. කාය ස්පර්ශ දැනීමක්. දැනීමේ රූප නැහැ. ඔය කකුල පොළවේ වදිනවා කියන එක කාය ආයතනේ වැඩක්ද මන ආයතනේ වැඩක්ද? මන ආයතනේ වැඩ. කාය ආයතනෙන් දෙන්නේ දැනෙන ගතියක් විතරයි. දැනෙන ගතිය තියෙන තැනක්වත් නැහැ අඩු ගානේ. තියෙන රූපේ නිසා. නේද? දැනෙන ස්වභාවය කාය ස්පර්ශයට කාය ආයතනයට පුළුවන් දැනීමක් දෙන්න විතරයි. ඒකට තමයි මුත කියලා කියන්නේ. නෑ හැට නම් දිට්ඨනේ, කනට නම් සුතනේ, කයට නම් මුත. මුත කියන්නේ දැනීමක් විතරයි. දැනීම තියෙන තැනක්වත් රූපයක්වත් හැඩයක්වත් වර්ණයක්වත් මේ හැදිලා තියෙන ලේමස්නාර හරි සතර මහා ධාතු හරි මොකක්වත් දැනීම තුල නෑ. තේරුණාද? දැනීම දැනීමක් විතරයි. දැනීමට අමතරව ඉතුරු රූප ටික දැන් අපි හදලා සකස් කරලා දාලා තියෙනවා. ඒ මොන ආයතනෙන්ද? කාය ආයතනෙන් නෙමෙයි. මන ආයතනෙන්. අන්න මන ආයතනෙට එහෙනම් සියය නුවණ පිහිටනවා. මන ආයතනෙට පුළුවන් ද රූප හදන්න? බෑ. එයාට පුළුවන් හීන දකින්න විතරයි. චිත්තජෛතසික හද හදා හිතෙන් හදන දේ හිතට පෙන්වන්න විතරයි මන ආයතනෙට පුළුවන්. කවදාවත් එළිය රූපයක් දකින්න බෑ. ඔය ඇත්ත අපි පෙන්නලා දෙනවා. ඒකයි ආයතන පිරිසිඳ දකින කෙනාටයි මේක කරන්න පුළුවන්. ආයතන පිරිසිඳ දකින්න නම් බුදුදහම අහලා නුවණින් දකින්න ඕන. වෙන විදිහක් නැහැ. බුදුහාමුදුරුවෝ බුදු කෙනෙක් ඕන වෙන්නේ ඕකට. අපි දන්න ලෝකේ ගැන හොයන්න බුදු කෙනෙක් ඕනේ නැහැ. විද්‍යාඥයෝ කරනවනේ ටික නේද? එක එක උපකරණ හද හද. ඈ රූප කලාප මට්ටමට ඒගොල්ල වෙන නම් දෙනවා. පරමාණු කියයි, වෙන මොනවා හරි කියයි, ඒක ඇති වෙනවා නැති වෙනවා කියයි. ඈ අරවා මේවා විස්තර කියයි. හැබැයි ඒගොල්ලන්ට සෝවන් වෙන්න බෑ. සෝවන් වෙන්න නම් ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස සත්තංගමෝ කියන දැක්ම එන්න ඕන. මේකයි රූපේ. ඔය රූපේ තියෙන්නේ සමුදය තියෙනකන් විතරයි කියන නුවණ එන්න ඕන. සමුදය නැති වුණ දවසට ඔය රූපයක් ගැන කතා කරන්නවත් බෑ. ඇයි? උපදින්නේ නැහැ කියන නුවණ ආවොත් අන්න ඒක සම්මා දිට්ඨිය වෙනවා. සම්මාදිට්ඨිය හදා ගන්න තමයි අපි දහම අහන්නේ. නුවණින් විමසන්න. හරි. ඒ සම්මාදිට්ඨිය හදාගත්තු කෙනාට ඔන්න දැන් සත්‍ය ඥානය තියෙනවා. දැන් එයා දන්නවා මෙන්න මෙහෙම කළොත් නම් මේ ලෝකෙන් එතර වෙනවා. දුකෙන් එතර වෙනවා. නැචින්ජ ලෝකේ උපාදී යති මට්ටමකට එනවා මේ විදියට පුරුදු කළොත් නම්. වත්තංගමෝ කියන එක මෙහෙමයි. දැන් පොතේ තියෙන තේරුමයි දැන් අපි දැනගන්න ඕන තේරුමයි අතර වෙනසක් තියෙන එකයි මං කියේ. ප්‍රඥා මට්ටමට අනුව ඒ තේරුම් ගැනීම වෙනසක් තියෙනවා. පොතේ සාමාන්‍යයෙන් තියෙන රස්තේට ගියා, හිර බැස ගියා කියලා උපමාවකුත් දීලා මේ හටගත්තු එක නැති වුණා කියන එකනේ. හැබැයි එතන ඊට වඩා ගැඹුරක් තියෙනවා. ඒක ඒක අර පටන් ගන්න කෙනාට උදේවය හටගත්තා, ඒ හටගත්තු දේ නැති වුණා. ඒ තේරුම හරි. හැබැයි මේ සම්මාදිට්ඨිය එන කෙනාට ඊට වඩා ගැඹුරක් තියෙනවා. හටගත්තු දේ නැති වුණ කතාවක් නෙමෙයි ඔය. සමුදේ දෙනකොට හට ගන්නවා, සමුදේ දුන්න නැත්නම් හට ගන්නෑ. පටිච්ච සමුප්පාදයක් පේනවා. පටිච්ච සමුප්පාදය දැක්කනම් ධම දකින්නවා. නේද? ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. දව ඒක තමයි ඒ ලෝකෙට අයිති දෙයක් නේ. එතකොට ඒ අපි ලෝකෙට අයිති පැත්තෙන් හිතන එක පූර්ව ප්‍රතිපදාව. දැන් ඒකෙන් ආර්ය ප්‍රතිපදාවට යන හැටි මේ කියා දෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙන්නේ ලෝකෙන් එතර වෙන පැත්තට. ඔව්, ශණයක් පවතින එක ලෝකෙට අයිති, අත්තංගමයට අයිති. හටගත්තු ක්ෂණයක් තිබුණා, ඊට පස්සේ නැති වුණා. නේද? එතකොට මේ හටගත්තු ක්ෂණයට හටගත්තු ක්ෂණයේ සමුදේ නැද්ද? හටගත්තු ක්ෂණේ හටගෙන තියෙන වෙලාවේ සමුදේ තියෙනවා. නේද? ක්ෂණයකට හරි සමුදේ යෙදිලා පවතින්නේ. ඒක හරි. හැබැයි හටගත්තු වෙලාවේ ලෝකෙට අහු වෙලාද නැද්ද? සමුදය තියනකන් ඵලය තියෙනවා. දැන් බල්ලා වතුරට එබෙන මොහොතේ බල්ලෙක් ඉන්නවා. කාටද? එයාගේ මානසිකත්වයට. අහට බලනකොට ඒ බල්ලා නැහැ. හටගෙන නැති වුණා. හැබැයි හටගත්ත මොහොතේ මුලා වෙලාද නැද්ද? මුලා වෙලා. අවිද්‍යාව මතයි හටගන්නේ. ඒක ඔය හින්දා තමයි බුදුරජාණන් වහන්සේ අපිට උදව් කරලා තියෙන මේ රූපය අවිද්‍යා සම්භූතං. ඇහැ අවිද්‍යා සම්භූතං. ඇහැ කියන එකත් අවිද්‍යාවෙන් හටගන්නේ, රූපය කියන එකත් අවිද්‍යාවෙන් හටගන්නේ, කන කියන එකත් අවිද්‍යාවෙන් හටගන්නේ, ශබ්දේ කියන එකත් අවිද්‍යාවෙන් හටගන්නේ. එහම ආයතන හයටම දේශනා කරලා තියෙනවා. එතකොට ක්ෂණේක හටගෙන නිරුද්ධ වුණා නම් හටගත්තු ක්ෂණේ අවිද්‍යාව තියෙනවා නේද? එහෙනම් මේක ඇති වුණා නැති වුණා කියන දර්ශනයට අහු වෙන එක නෙවෙයි. ඇති වුණා, ඇති වුණේ මේ හේතු නිසා. මේ හේතු නැත්තම් ඇති වෙන්නේ නැහැ කියන දර්ශනයක් මෙතන තියෙනවා. ඒක තමයි පටිච්ච සමුප්පාදය. නේද? අපිට ඇති වූ දෙයක් ගැන හේතුන්ගෙන් තොරව කතා කරන්න බෑ කියන නුවණක් එන්න ඕන. දැන් අපිට වෙලා තියෙන්නේ ඕක අමතක කරලා. ඇති වූ දෙය තියෙනවා, ඒ දෙය නැති වුණා. හේතු ගැන කතාවක් නෑ. ඉතින් කොහෙද පටිච්ච සමුප්පාදෙ තියෙන්නේ? ඕක තමයි. හටගෙන නැති වෙනවා, තියෙන දේ වෙනස් වෙනවා, වෙනස් වෙනවා. මේ ඵලය ගැන විතරයි කතා කරන්නේ. කෝ හේතු? සමුදයකෝ. ඉතින් කොහෙද පටිච්ච සමුප්පාදයක් දකින්නේ? එයින්ද තමයි කියන්නේ ඔය බාහිරෙන් ලෝකේ හොයලා කවදාවත් ඇත්ත දකින්න බෑ. හරි. එහෙනම් ওই රූපේ හැදිච්ච රූප කලාප බිඳ බිඳ ඉඳලා ඔය ඇත්ත දකින්න බෑ. පුළුවන් නම් අර විද්‍යාඥයෝ නිව්ටන් එහෙම තමයි ඉස්සෙල්ලා නිවන් දකින්නේ. ඈ? නැත්තම් මේ නීල්බෝ. අයින්ස්ටයින්ලා ඉස්සෙල්ලා නිවන් දකිනවා. පරමාණුකවාදී හොයාගත්තු අය ඉස්සෙල්ලා නිවන් දකිනවා. මේක බාහිරෙන් පුළුවන් වුණා නම් එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ඒ රූප කලාප වලින් බැලබලා ඉඳලා මේ දැක්මට එන්න බෑ. මේ දැක්මට එන්න නම් රූප කලාපේ හරි නෑ. ඒකත් රූපයක්. ඉති රූපක්. ඔය හටගත්තේ කොහොමද? අන රාමුදේ හොයන්න ඕන. රූප කලාපේ ගැන දැනගත්තේ කොහොමද කියලා හොයන්න. කොහොමද කියන එක හොයන්න බුදුහාමුදුරුව අපිට උදව් කරලා තියෙනවා. අපිට වෙන පාරවල් ඕනේ නෑ. මොන ආයතනින්ද ඒක දැනගත්තේ? ආයතන ටික වෙන් කරගන්න. එදාට ඇත්තපෙයි සමුදේපෙයි. සමුදේ දැක්ක දවසට චිත්තක්ෂණ බෙද බෙදා ඉන්න ඕනේ නැහැ. ඈ ක්ෂණයක් තිබුණා නැති වුණා කතාවක් නෙවෙයි මේ. ක්ෂණයකට හරි තිබුණා නම් ඒ තිබුණේ හේතු නිසා. සමුදේයයි ඵලයයි. ඒක තමයි. අවිද්‍යාව තියාගෙන තමයි තිබුණ ක්ෂණය ගැන කතා කරන්නේ. හරි. ඉතින් ලෝකෙට අයිති ඇත්තක් ඇති වෙන දේ නැති වෙනවා. ඒ ලෝකෙට අයිති ඇත්ත. ඒ බොරුවක් නෙමෙයි. හැබැයි ලෝකෝත්තර දර්ශනයේට ඒක මදි. හරි. ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයේට බොරුව. ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයේදී බොරුවක් වෙනවා. හරි. ඒක තමන් හොයාගන්න. ඉතින් ලෝකෙට අයිතිද නැද්ද තමන් දැනගන්න දෙයි. දැන් ආ දැනගත්තු මොකක් හරි කියන්න බලන්න. හා කකුල රිදෙනවා කියලා දැනගත්තා. මේ ලෝකෙට ආ වුණා නම් අවිද්‍යාව ඇති වුණාද නැද්ද? ඕක මගෙන් අහන්න දෙයක් නැහැ නේ. මොන විඤ්ඤාණයෙන් හැදුවත් කකුල රිදෙනවා නම් ලෝකෙට අහුවෙලා දුක් විඳිනවනේ. ඕ වචන ටික කිය කියා හිටියට නෙවෙයි. අනේ කකුල රිදෙනවා. මේ වචන ටික දැනගත්තයි කියලා මම බාරගත්තේ නැත්තම් කකුල රිදෙනවා කියනවාද? සාමාන්‍ය ලෝකේ තමයි මම මේ කියන්නේ. Taman ඉන්න තැන. ඔයා ඉන්න තැන මේ කියන්නේ. සානිත් ලෝකයේ ඉන්න තැන නෙමෙයි, ඔයා ඉන්න තැන මේ කියන්නේ. ඈ? ඔය එක කතා කළාට හරියන්නේ නැහැ. ඔය වචන ටික කොච්චර කිව්වත් හරියන්නේ නැහැ. ඈ? ඔය වචන ටික ඔක්කොම කියලා මේ කකුල රිදෙනවා. ඈ මෙච්චර වෙලා බණ අහගෙන හිටියා අඳ සම්මාදිට්ඨියක් තිබුණා. ඒ වුණාට කකුල රිදෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? පුළුවන්ද කියලා ඒක මගෙන් අහන එක නෙවෙයි තමන්ගෙන් අහන්න. මේ වචන ටිකේ නෙමෙයි දහම තියෙන්නේ. මේක තේරුම් ගන්න. වචන ටික නොදන්න කෙනාටයි මේ කියන්නේ. කකුල රිදෙනවා කියලා දන්නවනම් එයාට පුළුවන් දහම දකින්න. මෙතන ඇති උනේ රූපේද වේදනාවද සංඥාවද සංකාරේද විඥානේද පංච උපාදානස්කන්ධේද පටිච්ච සමුප්පාදේද මොනවද ඕවා එකක්වත් බෙදන්න බැරි කෙනාට දහම දකින්න පුළුවන්. පුළුවන් කෙනා අර ටික බෙද බෙදා ඉන්නවා. මෙතන මේ චිත්ත වීතිය ඇති උනේ මෙතන මේ රූප කලාප ටික මේ මෙතන මේවා ටික. නම් බෙද බෙදා ඉන්න කෙනාට දහම දකින්න බෑ. ඔය ටික අමතක කරලා මේ කකුල රිදෙනවා ඕක දුකක් නේ. ඒ දුකට හේතුව මොකද්ද? දුක්ඛ සමුදය වේදනාව. වේදනාව නැති කරන්නේ කොහමද? තෙල් ටිකක් ගෑවනම් හරි, කකුල දිග ඇරියනම් හරි. එහෙමත් පුළුවන්. නෑ, ඒ නැති කිරීම తాවකාලිකද නැද්ද? తాවකාලික. ඒක ලෝකෙට අයිති. එහෙනම් ඒ නැති කිරීම නෙමෙයි මේ කතා කරන්නේ. ඈ දැන් තෙල් ටිකක් ගෑවට ආයේ කකුල රිදෙන්නේ නැති වෙයිද කවදාවත්? ආයේ රිදෙනවා නේද? රිදෙන්නේ මොකද? ඈ? රිදෙන්නේ වේදනාව තියෙන හින්දා. වේදනාව තියෙන්නේ මොකද? නෑ දැන් කකුලේ කකුලේ වේදනාව තියෙන්නේ කෙතෙක් කල්ද? කකුලක් තියෙනකන් ඔන්න ඒ උත්තරේ නකන් මේක දකින්නේ නෑ. තේරුණාද? කකුල රිදෙන්නේ කකුලක් තියෙන තාක්කල්. දැන් තාවකාලික වේදනාව නැති කරගත්තට ආයි රිදෙන්න ගන්නවා. එයි මොකද? කකුල තියෙනවා. අකුලගෙන ඉඳලා රිදෙනවා කියලා දිග ඇර ගන්නවා. තව ටිකක් වෙලා යනකොට ආයි රිදෙන්න ගන්න. ඇයි රිදෙන්නේ? වේදනාව තියෙන හින්දා නෙමෙයි, කකුල තියෙන හින්දා රිදෙන්නේ. තේරුණාද? ඔයගොල්ලෝ ඉන්න මට්ටමෙන් පොඩ්ඩක් මේ වෙනස් පැත්තකින් බලන්න ඕන මේක. කකුල තිබුණ නැත්නම් රිදෙයිද? නෑ. ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එහෙනම් ඇත්ත දකින්න විදිහක්. ඉති රූපං. ඔය කකුල කියන එක තමයි රූපේ. දැන් මොකද්ද හොයන්න කියන්නේ? ඒකේ සමුදය හොයන්න, ඒක හටගත්තේ කොහොමද කියලා. ඒක ලෝකෙට අයිති පැත්තෙන් හොයලා හරියන්නේ නැහැ. මොනවයින්ද හොයන්න කියන්නේ? ආයතන. එහෙනම් කකුල තියනවා කියලා දැනගත්තේ මොන ආයතන වලින්ද? ආයතන දෙකයි. කාය ආයතනයි මන ආයතනයි. කාය ආයතනයට කරන්න පුළුවන් මොකද්ද? මන ආයතනයට කරන්න පුළුවන් මොකද්ද කියලා බලන්න. ඔච්චරයි තියෙන්නේ මේකේ. කාය ආයතනයට පුළුවන් දැනීමක් දෙන්න විතරයි. ඇහැට පුළුවන් පෙනීමක් දෙන්න විතරනේ. ඒ වගේ කායට පුළුවන් දැනීමක් දෙන්න විතරයි. දැනීමේ රූප තියනවද? නැහැ. ඔය දැනෙන දෙයට රූප හැදුවේ කවුද? මන ආයතන. එහෙනම් මන ආයතනට සියනුවන පිහිටන්න. මන ආයතනේ හැකියාව මොකද්ද? මනසෙන්ම හදන දේ මනසට දැනගන්න. මන ධම්ම මනෝ විඤ්ඤාණ. ඔය ඇත්ත පෙන්නුවත් දැන් කකුල උපදීද? නැහැ. කකුල ඉපදුන්නේ නැත්නම් කකුල රිදෙයිද? අන ලෝකෙන් එතර වෙනවා, දුකෙන් එතර වෙනවා. ඕක ලෝකෝත්තර දර්ශනයට ඕක එන්නේ. තේරුණාද? දැන් වචන ටික කතා කළාට කකුල ඉතුරු වුණත් තාම ලෝකේ. ඈ ඔක්කොම අහගෙන ඉඳලා මේ කොන්ද රිදෙනවා. ඈ සතර සතිපට්ඨාණයෙන් එන්න ඕන ඔතෙන්ට. ඔන්න ඔය නුවණ ඇති කරගත්තොත් සම්මා දිට්ඨිය. අපි වඩන සතර සතිපට්ඨාණී ඉතින් ඔක්කොම වඩන අන්තිමට ශරීරේ තියෙනවා. මේ නචකින්ජ ලෝකේ උපාදීය තිබෙයිද? ඔන්න ඔය දැක්ම ඇති කරගන්න කියලා මේ කියන්නේ. ඔය දැක්ම එනකන් සතර සතිපට්ඨාණී කොච්චර වැඩුවත් ලෝකෙට ආйти. ලෝකෙට ආйти භාවනාවෙන් ආර්ය ප්‍රතිඵල ලබන්න බෑ. හරි. මේ දකින හැටි පොඩ්ඩක් වෙනස් කර ගැනීමක් මේ තියෙන්නේ. ඊට පස්සේයි භාවනාව තියෙන්නේ. ඔබ පැහැදිලිව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ අපේ දෘෂ්ටි වලට දාගෙන හිතන්න ගිහින් තමයි ඔබ දකින්න බැරි. මේ ශරීරය ගැන නම් ශරීරය කියන්නේ අජ්ජත් රූපේ. ඔබේ සමුදය බලන්න. මේක හටගත්තේ කොහමද කියලා බලන්න. ඔච්චරයි කියන්නේ. සමුදේ බලන කෙනාට පේනවා සමුදේ තියෙනකන් නේ ඕක තියෙන්නේ. සමුදේ නැති වුණ දවසට ඕක ගැන කතා කරන්නවත් බෑ. අන්න ලෝකෙන් එතර වෙනවා. අන්න ඔය දැක්ම එන විදිහටයි භාවනා කරන්න ඕන. ඒකයි මේ සත්‍ය ඥානෙ තියෙන කෙනාටයි කෘත්‍ය ඥානයක් එන්නේ. නැත්තම් වෙන අයගෙන් අහහා භාවනා කර කර ඉන්නවා. ඊළඟට ගිහින් අහනවා දැන් ඇද්ද මේ භාවනාව කළා? මම දැන් අවුරුද්දක්ම මේක කළා. දැන් ඇතිද? අවුරුද්දක් නෙමෙයි ජීවිත කාලෙම කළත් සසරේ යන්න නම් පුළුවන්. ඇයි? ලෝකෙන් එතර වෙන දර්ශනයක් නැතුව ඕක කරන්නේ. මේ දර්ශනය ඇති කරගෙන එක ක්ෂණයක් වැඩුවොත් ඒක මහා නිසංස කුසලයක් වෙනවා. මොකද නිවන් පිණිසම හේතු වෙන හින්දා. ලෝකෙන් එතර වෙන්න හේතු වෙන හින්දා. ඒ දැක්මයි ඇති කරගන්න ඕන. ඕක තේරුම් ගත්තනම් අර වචන ටික ඔක්කොම නැති වුණාට කමන්නේ. ආර්ය මාර්ගයට වැටෙනවා. නැත්තම් අර වචන ටික කී කියා ඉන්න. ඔය කියන්නේත් මේක නේද? ඔය කියන්නේත් මේක නේද කී කියා අහහ ඉන්නවා. කවදාවත් ධහම දකින්නේ නැහැ. හරි. මේක හොඳට තේරුම් ගන්න. හැමදාම මම ඕක කියනවා කිව්වට තේරෙන්නේ නැහැ. ආය අහනවා ඔය කියන්නේ මේක නේද කියලා. මේ අර තමන් පාඩම් කරගත්තු වචනෙට ගලපනවා. එහෙම ගලපලා මේක දකින්න බෑ. ගලපන්නේ මෙහෙම ගලපන්න. ලෝකෙට අහු වුණාද නැද්ද? රූපෙට අහු වුණාද නැද්ද? රූපේ ඉපැද්දුවද නැද්ද? දුකට අහු වුණාද නැද්ද? හරි සරල දේවල්. දුකෙන් ඈතර වෙන්නනි මාර්ගේ තියෙන්නේ. දුකට අහු වුණාද නැද්ද? ටිකක් දැනගත්තට කමන්නේ. දුක කියන්නේ පංච උපාදානස්කන්ධේ. ඒක එකක් තෝරගන්න රූපේ. රූප උපාදානස්කන්ධයට අහු වුණාද නැද්ද කියන පැත්තෙන් බලන්න. එතකොට මේක හරි සරල දෙයක් වෙනවා Tamanට. මේ බුදුදහම ගැඹුරු නෑ. ගැඹුරු වෙලා තියෙන්නේ අපේ දෘෂ්ටි හින්දා. අපි දාගත්තු එක එක දෘෂ්ටි. ඒ දෘෂ්ටි ටික අයින් කරලා මේක බැලුවොත් මේකේ ඇති දෙයක් නෑ. බොහෝම සරල දෙයක්. දුක කියන්නේ මොකද්ද? දුක හටගත්තේ කොහොමද? ලෝකේ කියන්නේ මොකද්ද? ලෝකේ හටගත්තේ කොහොමද? හැම තිස්සම සමුදේ බලන්න කියන්නේ. අපි සමුදේ නෙමෙයි බලන්නේ. ලෝකේ තියෙනවා ඕක වෙනස් වෙනවා. රූපේ තියෙනවා ඕක වෙනස් වෙනවා. දැන් ඵලය ගැන හොහොවා ඉන්නවා. හේතුව බලන්නේ නැහැ. සමුදේ බලන්නේ නැහැ. සමුදේ හැම තිස්සෙම අවිද්‍යාවයි මුලාවයි. අන්න ඕක ඔළුවේ තියාගන්න. සමුදේ හැම තිස්සෙම අවිද්‍යාව මත. මේකයි මුළු පටිච්ච සමුප්පාදෙම අවිද්‍යාව මත තියෙන්නේ. හරි? අනේ එතෙන්ට එතන තමන්ට අල්ලන්න පුළුවන් නම් එතන තමයි ලෝකෝත්තර දැක්ම තියෙන්නේ. අවිද්‍යාව තියෙනකම් මේක තියෙන. අවිද්‍යාව නැත්තා ඕක ගැන කතා කරන්නවත් බෑනේ. අවිද්‍යාව තියෙනකම් වතුරේ බල්ලා ඉන්නවා. අවිද්‍යාව නැති වුණත් වතුරේ බල්ලෙක් උපදීද කතා කරන්නත් පුළුවන්ද? පිහිටන්නේ. එහෙනම් තේරුම් ගන්න අපේ අවිද්‍යාව තියෙනකම් අපේ ශරීරේ තියෙනවා. ඇයි ශරීරය කියන්නේ රූපයන්නේ? අවිද්‍යාව දුරු වුණ දවසට මේ මේ ශරීරය ගැන කතා කරන්නවත් පිහිටන්නේ. ඔක ඔය තමන් කරන භාවනාවලට නම් අහුවෙන්නේ නැහැ. හැබැයි ඕක නැතුව මේ සතිපට්ඨානෙ වඩන්න බෑ. වඩන්න පුළුවන්. මාර්ගඵල නම් ලැබෙන්නේ නැහැ. හරි? මේක දන්න දකින්න කෙනාටයි මේ කරන්න කියන්නේ. මහා සලායතන සූත්‍රය. චක්කුම් භික්කවේ ඥානං පස්සං යථා භූතං රූපේ ඥානං පස්සං යථා භූතං චක්කු විඥානේ ඥානං පස්සං යථා භූතං චක්කු සම්පස්සේ ඥානං පස්සං යථා භූතං චක්කු සම්පස්සජා වේදනා තම්පි ඒවා සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි ඥානං පස්සං යථා භූතං ඥානං පස්සං යථා භූතං වචන තුනයි දන්න දකින යථා භූත කියන්නේ මොකද්ද ඇත්ත ඇති හැටි ඇත්ත ඇති හැටි දන්න දකින්න කෙනෙක් වෙන්න. අපි හිතන විදිහ දන්න දකින්න නෙමෙයි. මේ ලෝකේ පවතින ඇත්තක් තියෙනවා. හරි? ඒක ලෝකයට ඇත්ත ඒක දකින්න කෙනාට බොරුව. ලෝකයට ඇත්ත ආර්ය දර්ශනයේදී බොරුවක් මුසාවක්. ඇයි ලෝකයට ඇත්ත ඔක්කොම මේ ශරීරය ගැන කතා කරයි, බාහිර රූප ගැන කතා කරයි නේද? ඒකට ඒවා කතා කරන්න බැරි වෙනවා. ලෝකෝත්තර දැක්මනේ. ඇයි ලෝකේ විතරක් නෙමෙයි ලෝකේ හටගත්තේ කොහොමද කියලා දකිනවා. ඔය හේතු නැත්තම් ලෝකයක් උපදින්නේ නැහැ කියලා නුවණකුත් තියෙනවා. එදාට අරක ලෝකෙට ආйти කතා කරපු සේරම බොරුවක් නේ. අවිද්‍යාව මත කතා කරපුවානේ කියලා නුවණක් තියෙන. හොඳයි දැන් පොඩි විවේකයක් අරන් එන්න. විනාඩි 5ක් 10ක් විවේකයක් දෙන ඔකගෙන හොඳට කල්පනා කරන්න. මේ කායනුපස්සනාව පොත දැන් සිහියෙන් නුවණින් කියෙව්වොත් Tamanට ඔක දකින්න පුළුවන් වෙයි මොනවද මේ කියන්නේ කියලා.